මම මේ චත්‍රය කනේ ඔබේ අවසර පරිදි මේකේ මුද්‍රණය කරන්න ඉල්ලනවා.
ඔබතුමාගේ
හැම බැංකුවක 10000ක් ගෙවනවනේ ඒක ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එක මම මේ අවස්ථාවේ
ඔබට ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා.
බොහොමත්ම ස්තුතියි සභාපතිතුමීනි. අද මේ විවාදයට ගැනෙන මේ මහා බැංකුවේ ඒ තොරතුරු ලබා ගැනීම පිළිබඳව ඉදිරිපත් කරලා තියෙන කාරණාවත් ඒ වගේම මැද පෙරදිග යුද වාතාවරණයේ හේතුවෙන් ලංකාවේ වෙළඳපළ වගේම මිල ගණන් වලට කියන්නේ ජීවිතයට මහජනතාවට තියෙන බලපෑම අවම කිරීම සඳහා මේ සහන ලබා දීමට අපි ඉදිරිපත් කරන ලද විශේෂ මේ සහන වැඩසටහනේ පැකේජය සම්බන්ධයෙන් පරිපූර්ණ ඇස්තමේන්තුවක් මගින් රුපියල් බිලියන 20ක් ලබා ගැනීම අනුමත කරවා ගැනීමට එහි කරුණුකාරණා වලට ප්‍රවේශ වෙන්න කලින් මම පොඩක් සඳහන් කරන්න කැමතියි. අපේ ආණ්ඩුව ඒ ආණ්ඩුකරණය පටන් ගත්තු දා සිටම හැමදාමත් අපි මේ පොරොන්දු පරිදි අපේ ආණ්ඩුව හුදු තනි පොරොන්දුවක් මුදලක් දෙන්නම් නිශ්චිත ආධාරයක් දෙන්නම් කියන පොරොන්දුව වෙනුවට අපි ලබා දුන්නු පොරොන්දුව තමයි සමස්ත පරිවර්තනයක් පෝසත් රටක් ලස්සන ජීවිතයක් කියන එක. ඒක එකවර අත්පත් කරගන්න පුළුවන් එකක් නෙමෙයි දිගු කාලීනව යන ගමනක්. අපි එදා සිටම සෑම පියවරක්ම ගත්තේ අන්නේ කාරණයේ වෙනුවෙන්. ඒ නිසාම තමයි අපි පළවෙනි ආයවැයෙන්ම 60-80% අතර ප්‍රමාණයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කළේ. ඒ වැටුප වැඩි කිරීමේ 2025-26-27 කියන වර්ෂ තුනටම රුපියල් බිලියන 110 බැගින් ආයවැයට එකතු වෙනවා. ඒ කාරණේ පළවෙනිම සිද්ධ කරන්නේ ඒ වෙනකොට ඉතාම අධික උද්දමනයක් රට තුල තිබිලා ඒයින් පීඩණයට පත් වෙලා මහජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය බිඳ වැටලා තිබිච්ච තත්වයකදී ඒ වෙනස් කරගෙන ඔවුන්ටත් විශ්වාසයක් ගොඩනගමින් ඒ වගේම වෙළඳපළ සඳහා නව ඉල්ලුමක් නිර්මාණය කරමින් ඔවුන්ට හයියක් ලබා දෙන්නත් ඒ කටයුතු කළා. ඒත් කෙනෙත් මහජනතාව පැත්තෙන් හිටීම ඒ වගේම ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ පැත්තෙන් හිටීම ඒක පළවෙනි පියවර අපි ගත්තු. ඒ අනුව අපිට තිබිච්ච ඊළඟ අභියෝගය තමයි ආර්ථික ස්ථාවර කරගන්න එක. අපිට සංවර්ධනය කරන්න ඕන, ආර්ථික වර්ධනය කරන්න ඕන. ගොඩාක් ප්‍රශ්න ගණනාවක් තිබුණා. නීති රීතිවල වගේ මේ වංචාව දූෂණය සම්බන්ධයෙන් ප්‍රශ්නත් අපි සාකච්ඡා කරන අතරතුරින් ප්‍රධානම කාරණේ තමයි ආර්ථික ස්ථාවරය කරගන්න එක. ඒ ස්ථාවරණේ අපි අපේක්ෂා කළාටත් වඩා ඉතාමත් හොඳ මට්ටමින් අපි 2025 වර්ෂය අවසන් කරගත්තා. හැබැයි 2025 අවසන් වෙනමත් එක්කම අපි අපේක්ෂා නොකරපු බාහිර සාධකයක් මේ දිත්වසුලිකුණාට නිසා විශාල ව්‍යසනයක් මුළු ලංකාවටම සිද්ධ වුණා. රටේ ජනගහනයෙන් 10%කට වැඩි ප්‍රමාණයක් මේකට ගොදුරු වුණා. නිවාස 120,000කට වැඩි ප්‍රමාණයක් පූර්ණ සහ අර්ධ වශයෙන් හානි වුණා. ව්‍යාපාර බිඳ වැටුණා. යටිතල පාසුකම් බිඳ වැටුණා. මෙවැනි ප්‍රශ්න ගණනාවක් තිබුණා. හැබැයි අපි 2025 වර්ෂයේදී අත්පත් කරගත්තු මූල්‍ය විනේ ඒ ඉතිරි කරගත්තු මුදල් පාවිච්චි කරලා අපිට හැකියාව ලැබුණා 2025 මේ කටයුතර රුපියල් බිලියන 75ක් වෙන් කරන්නත් ඒ වගේම ඉතුරු මුදල් පාවිච්චි කළා 2026ට තවත් රුපියල් බිලියන 500ක් වෙන් කරන්නත්. එතනිනුත් පෙන්නුම් කළේ මොකක්ද? මහජනතාව වෙනුවෙන් ඒ පීඩණයට පත් වෙන ජනතාවනේ අපේ මැදිහත් වීම. ඒ වගේම තමයි මේ මැද පෙරදිග යුදේ තත්වේදීත් අපි නැවත නැවතත් පෙන්නුම් කරමින් තියෙන අපි කිසිවෙකු අත්හරින්නේ නැහැ. අපි ඒ සඳහා මැදිහත් වෙලා ලබා දෙන්න පුළුවන් උපරිම සහන ලබා දෙනවයි කියන කාරණේ. ඒ අනුව මේ රුපියල් බිලියන 100 වෙන් කරනවා ශේත්‍ර 6ක් වෙනුවෙන්. පළවෙනි ශේත්‍රයේ තමයි දැනටමත් අස්වැසුම ලැබමින් ඉන ජන කොටසක් ඉන්නවා. හැබැයි බහණ්ඩ මිල යම් ආකාරයක ඊළඟ අපි කවුරුත් දන්නවා. අප පිළිගන්න වෙනවා. තෙල් මිල ඊළ ගියා. තෙල් ප්‍රවාහන ගාස්තු ඊළ ගියා. නැව් ගාස්තු ඊළ ගියා. රක්ෂණ ගාස්තු ඊළ ගියා. එහි ප්‍රතිඵලයක් විදිහට යම් ආකාරයක බහණ්ඩ මිල වැඩිවීමක් තියෙන නිසාම අර අවදානමට ලක් වෙන කණ්ඩායම් වලට වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඔවුන් අස්වැසුම ලාභීන් වුණත් ඔවුන්ට වැඩිපුර ප්‍රතිලාභ ලබා දීම එක්වරක ප්‍රතිලාභයක් විදිහට රුපියල් බිලියන 8475ක් වෙන් කළා. ඒ වගේම යලකන්නේ අපේ වී වගාව ඉතාමත්ම වැදගත්. අපේ ඒ වී වගාවට අවශ්‍ය සහනාධාර ලබා දෙන්න ශේත්‍ර 3ක් යටතේ රුපියල් බිලියන 3850ක් වෙන් කරා. පෝර සහනාධාරයේ තිබුණු පෝර සහනාධාරයේ 25,038 කරමින් ඒ වගේම වෙනත් ශේත්‍ර භෝගවලටත් ඒ සහනාධාරයේ 15,018 දක්වා වැඩි කරමින් 3000කින් ඒ වගේම යූරියා මෙට්‍රික් ටොන් යූරියා පොහොර මිටි එක ලබා දෙන සහනාධාරයේ රුපියල් 3000 බවට පත් කරමිනුත් ඊළඟට තේ කර්මාන්තේ කුඩා තේ වැවිලිකරුවන් සඳහා රුපියල් බිලියන 2500ක් මේ අවස්ථාවදී වෙන් කරා ඒ නිෂ්පාදනයේ බිඳ වැටෙනක වළක්ව ගන්න. ධීවර කර්මාන්තයේට දිරි දීමනාවක් විදියට එක් දින යාත්‍රා වෙනුවෙන් මුදල මාසයකට උපරිම දින 25කටත් ඒ වගේම ලීටර ඉන්ධන ලීටර 25කටත් ලීටරයකට රුපියල් 50 බැගින් ගණනය කරලා මාසයකට 31250 බැගින් දීවර යාත්‍රා 35000ක් ඉලක්ක කරගෙන මේ සානාධාරය යොමු කළා රුපියල් බිලියන 3281ක්. ඒ වගේම බහුදින යාත්‍රා වලටත් එක්වරක් පමණක් ගෙවන ගෙවීමක් රුපියල් 150000ක් වෙන් කළා. මේ ආකාරයට ඒ ශේත්‍රය දිහා බලලා තියෙනවා. ඒ වගේම විදුලිය නිෂ්පාදනයට යන මිලක් තියෙනවා. ඒ විදුලිය නිෂ්පාදනයේදී විශේෂයෙන්ම මේ දවස්වල වෙයි වර්ෂාපතන නැතිව අපිට හයිඩ්‍රෝ පවර් ලැබෙන්නේ නැහැ. ඉන්ධන වලින් ලබා ගන්න සිද්ධ වෙන වගේම ඉන්ධන මිල ඉල ගිහිලා තියෙනවා. ඒ නිසා ඉන්ධන මිලෙත් යම් වැඩිවීමක් තියෙනවා. එතකොට මෙතෙන්දී ඒ ඉන්ධන මිල වැඩිවීමේදී විශාල බරක් ආණ්ඩුව දරා ගනිමින් රුපියල් බිලියන 15.3ක් මිලියන 15300ක් මාස 3ක් සඳහා ඒකක 180ට අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයන් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. 180ට අඩුවෙන් විදුලිය පාරිභෝජනය කරන කණ්ඩායම ගත්තාම සමස්ත විදුලිය පාරිභෝජකයන්ගෙන් 95%ක් විතර මෙතෙන්ින් ආවරණය වෙනවා. ඒ වගේම ඉන්ධන මිල වැඩි වුණාම ඒ සඳහාත් රුපියල් බිලියන 57ක් වෙන් කරනවා. ඛනිජ තෙල් සංස්ථාවටත් ඉන්ධන බෙදා හැරීමේ අනෙකුත් කණ්ඩායම් වලටත්. හැබැයි මෙන්න මේ කාරණාව අපි සිද්ධ කරන්නේ අතිරේකව ණය ලබා ගනිමින් ඕ අතිරේක මුදල් උත්පාදනය කර ගැනීමකින් ඕ බදු අය කිරීමකින් තොරව තියෙන මුදල් කළමනාකරණය කරමින් සමහර නොවිච්ච වැය ශීර්ෂ විශේෂයෙන්ම වැය ශීර්ෂ 117 යටතේදී ක්ෂේත්‍ර 5කින් රුපියල් බිලියන 12කුත් වැය ශීර්ෂ ප්‍රධාන කාණ්ඩ යටතේ 240 යටතේ අයවැය දෙපාර්තමේන්තුවට මේ සහන සැලසීමේ වැය ශීර්ෂ යටතේ රුපියල් බිලියන 8කුත් වෙන් කර ගනිමින් තමයි මේ රුපියල් බිලියන 20 පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්නේ. පරිපූර්ණ ඇස්තමේන්තුවක් කොහොම අපිට තියෙන ඉතිහාසයේ තමයි අතිරේකව මුදල් වෙන් කර ගන්නවා. ඒවා බොහෝ දුරට ඇමතිවරින්ගේ හෝ සමහර දේශපාලකයන්ගේ අභිමතාර්ථයන් පරිදි වේදම් කරපු ඉතිහාසයක් අතීතයේ තිබුණා. නමුත් මෙතන මේ නම භාවිත වුණාට පරිපූර්ණක නම භාවිත වෙන්නේ ඒ අමාත්‍යාංශයට මේ සහනය සඳහා ඒ වැය කරන ශීර්ෂය වෙනස් වෙන නිසා මිසක් සමස්ත වියදම වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ණය ගැනීමේ සීමාව 2026ට වෙන් වෙලා තිබෙන රුපියල් බිලියන 3740ක් ඒ සීමාවේ ඇතුළතදීමයි මේ රාජකාරිය කරන්නේ. ඒ සඳහා තමයි මේ අපි අනුමැතිය ඉල්ලන්නේ. ඒ නිසා ණය කිසිදු ආකාරයකින් වැඩි වෙන්නේ නැහැ මේ කාරණේ නිසා. මේ ණය ගැනත් පොඩ්ඩක් සඳහන් කරන්නට ඕනේ. බොහෝ දුරට අපි නිල සංඛ්‍යා ලේඛන දත්ත අමාත්‍යාංශයේ වගකීම් ආකාරයට ඉදිරිපත් කරනවා. මේවා දැන් අපේ අනපනත් වලට අනුවත් නිල වශයෙන් සමහරව වාර්ෂිකව කාර්තුමය වශයෙන් දත්ත ඉදිරිපත් කරනවා. හැබැයි මේ දත්ත වෙනුවට තව කොහෙදෝ තියෙන දත්ත සමාජයේ කියනවා. ඒක සමාජගත කරගෙන නැති බියක් සමාජයේ හදනවා. සමහර අවස්ථාවක ණය රුපියල් ට්‍රිලියන 5කින් වැඩි කරලා කියලා ඒක පිළිබඳ උත්තර සමහරලා දෙනකොට ඒක නෑ වෙන ගාණක් කිව්වා. ඒ විදිහට විවිධ තත්ත්වාව. දැන් මේ තියෙන්නේ අවසානයේ 2026දී ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අපේ කාර්යාලය විසින් නිකුත් කරන ලද තොරතුරු. ඒ අනුව ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය මාර්තු අග වෙනකොට 2026 මාර්තු අග වෙනකොට මධ්‍යම ආණ්ඩුවේ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 98,965යි බිලියන 98.96යි. ඒ වගේම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මිලියන 23 ප්‍රමාණයක් තියෙනවා. වගේම රාජ්‍ය ව්‍යවසායයන්ගේ තියෙන එකත් එකතුනම බිලියන 102.2යි. මෙය 2025 අග තිබිච්ච ප්‍රමාණයට සාපේක්ෂව බලපුවම අඩුවීමක්. ඒ වගේම මේ ණය සම්බන්ධයෙන් වැරදි අර්ථකථන ගොඩක් ඉදිරිපත් කරනවා. අපි නිරන්තරයෙන් කිව්වා ණය ලබා ගත්තාම ණයක වගකීම ණය නියෝජනය වෙන්නේ ලබාගත්තු මූල ඒකකයෙන්, ඒ කරන්සියෙන්. ඩොලර් වලින් ලබා ගත්තොත් ඩොලර්, රුපියල් වලින් ලබා ගත්තොත් රුපියල්. ඒ නිසා අපේ පාර්ලිමේන්තුවේ වග කියන්නේ නීතිමය රාමුව ඇතුලේ පාර්ලිමේන්තුවේ අපි අවසරය
ආරම්භ කරනවා. එතුමාගේ කතාවට බාධා කළ හැකි එතුමාගේ අවසරය මත
ඒ නිසා ඔමගේ මට අවසර දෙන්න මගේ කතාව පවත්වාගෙන යන්න මම වෙන කිසි සඳහන් කරේ නැහැ මේ කාරණේ තමයි කතා කරලා තියෙන්නේ මෙන්න මේ ණය ඉදිරිපත් කිරීමේදී ලංකාව ඇතුලේ වාර්තාකරණය කරද්දී රුපියල් වලින් වාර්තා කරන අපි රුපියල් වලින් බැලුවත් ඩොලර් වලින් බැලුවත් අපි ණය කළමනාකරණය සිද්ධ වෙලා තියෙනවා හැබැයි අපි මතක තියාගන්න ඕන කාරණයක් මේ ණයක් ඩොලරයේ අධි ප්‍රමාණ වෙනකොට රුපියල් අව ප්‍රමාණ වෙනකොට වාර්තාකරණය සඳහා ජාත්‍යන්තර ආයතනත් එක්ක කරන ගනුදෙනුවලදී වාර්තාකරණය අපිට ඩොලර් වලින් කරන්න සිද්ධ වෙනවා හැබැයි එවැනි තත්වයකදී ඒ වාර්තාකරණයේ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් අද ඩොලරය කරන් තිබුණා ණයක් රුපියල් 320 නම් රුපියල් වලින් ඉදිරිපත් කරපුවම රුපියල් 320යි. හැබැයි ඩොලරේ රුපියල් 340ට ගියොත් එහෙනම් රුපියල් ණය ප්‍රමාණය 340ක් විතර වාර්තා කරනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඩොලර් ණය ප්‍රමාණය වැඩි වෙලා කියලා. ඒ අපිට ඒ ඩොලරය ගන්න දැන් ණය මේ මොහොතේදී ණය පියවුවොත් තමයි රුපියල් 340ක් අවශ්‍ය වෙන්නේ. දැන් මේ මොහොතේදී සමස්ත ණය අපි පියවන්නේ නැහැ. හැබැයි අපි උපකල්පනය කරොත් දැන් මේ තියෙන ඩොලරේ 320ර වාර්තා කරලා තිබුණා. දැන් 340ට ගිහින් තියෙනවා. දැන් පියවුවත් අපිට අතිරේක යන රුපියල් 20 ණය නෙමෙයි ඒ ණය වෙනුවෙන් දරන විදේශ විනිමය අලාභයක්. ඒ වගේ මේක අනිත් පැත්තත් වෙන්න පුළුවන්. 300ට පල්ලයට ආවොත් මොකද වෙන්නේ? විදේශ විනිමය ලාභයක්. මේ තියෙන්නේ ගිනුම්කරණය සම්බන්ධයෙන් වෙච්ච සංඛ්‍යා දත්තයක් මිසක් ණය පිළිබඳව නිවැරදි අර්ථකථනය නැහැ. ණය ඩොලරේ නම් ඩොලර් විදිහම තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒ වගේම අපේ වැදගත් වෙන්නේ මොකක්ද? ණය සම්බන්ධයෙන් කාරණේදී ණය තිරසර භාවය රකින්නවද කියන එක. මොකක්ද ණය තිරසර භාවය කියලා කියන්නේ? ආණ්ඩුවක් ලබාගත්තු ණය ප්‍රමාණය අපි උපයන ආදායම් වලින් ගැටලුවක් නැතුව ගෙවන්න පුළුවන්ද කියන එක. අපි ආණ්ඩුව ලබා ගන්නකොට මේ ණය තිරසර භාවය
පිළිබඳ ප්‍රශ්නයක්. අද දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණ සිටින විශ්වකීර්ති වනස්පති ඌරු අරිගේ වඩිල ඇත්තෝ සාදරයෙන් පිළිගනිමු.
සභාපතිතුමියනි මේ ණය ණය වලදී ඉතාමත්ම වැදගත් වෙන්නේ අපි කිව්වේ තිරසර භාවය රකින්න. අපි ආණ්ඩුව ලබා ගන්න කොටත් ජාත්‍යන්තර මූල්‍යාධාර මුදල් සමග තිබිච්ච වැඩසටහනට අනුව මෙන්න මේ තිරසර භාවය.
ඔබතුමාගේ පොයින්ට් එක මොකද්ද කියන්නකෝ?
පොයින්ටර් ඕඩර් කියන්නේ මම මේ විෂය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති කරනකොට මාර්තු මාසේ නෙමෙයි මේක කමිටි ඔෆ් පබ්ලික් ෆයිනන්ස් කමිටියේ ජූලි මාසේ 8 වෙනිදා ඇවිල්ලා කියපු දත්ත අනුව තියෙන්නේ බිලියන් 34 තමයි ට්‍රිලියන් 34 නෑ.
ඔව් ඒක පොයින්ට්
පොඩමෙමනේ සාකරණන් ඉතේ
සම්මන්ත්‍රීතුමා ඒක පොයින්ට් එකක් විදියට ගන්න පුළුවන් වෙන්නේ එතුමාගේ අවසරය ඇතනම් පමණයි එතුමාගේ කතාවට බාධා කළ හැක්කේ. ඔව් ඔබතුමාගේ නම කියවුනෙත් නෑනේ. එමත්තුමා කතා කරන්න.
ඔව්
එමත්තුමා කතා කරන්න.
ඔව් ඒක තමයි මේ තියෙන්නේ මේ ණය ප්‍රමාණය දේශීය සහ විදේශ වශයෙන් වෙන් වෙනවා. මේ මම කියන්නේ නිල වශයෙන් තියෙන දත්ත තමයි අපිට පරිහරණය කරන්න වෙන්නේ එළියේ තියෙන දත්ත නෙමෙයි. මම සඳහන් කරමින් සිටියේ ගරු සභාපති තුමියනි ණය වලදී ණය තිරසර භාවය වැදගත් වෙන්නේ. අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ ණය තිරසර භාවය වෙනුවෙන් අපිට ලබා දුන්න ඉලක්කය මොකක්ද? 2032 වෙනකොට තමයි රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට ඒ 95%ට ගේන්න ඕනේ කියලා. මේක ඒ රටවල් අනුව ඒ තියෙන තත්ත්වය අනුව මේක වෙනස් වෙනවා. ඒතර අපිට තිබිච්ච தত্ত্বය අනුව තමයි 95% ඉලක්කයක් අපිට ලබා දෙන්නේ 2032 දී. හැබැයි අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ගරු සභාපතිතුමනි 2025 දීම 2025 අවසාන වෙනකොට මේ ඉලක්කයට ළඟා වෙන්න. ඒ නිසා අපිට ඉඩකඩක් තියෙනවා ඉදිරියේදී. ලීවරේජ් එකක් තියෙන ඉදිරි අදාතරදී ණය නිසි පරිදි ලබා ගැනීමට කලමනාකරණය කිරීමට ඒ ණය වලින් රටේ ආර්ථිකයේ ප්‍රයෝජනයට ගැනීම. එනවා ණය වැඩිවීම අඩුවීම අපි කලමනාකරණය කරන්නේ මෙන්න මේ සීමාව ඇතුලේ මේ වැඩ කටයුත්ත ඇතුලේ. ඒ වගේම මේ ණය අපි අලුතෙන් ලබා නොගත්තු නිසා මේ පරිපූර්ණ ඇස්තමේන්තුවට අපේ අයවැය පරතරය අපිට පුළුවන්කම ලැබුණා 2025 වර්ෂයේදී 1957න් පස්සේ අවම අගයට ගේන්න දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් විදිහට එය 2.3යි. ඉතාමත්ම අවම අගයකට ගෙනල්ලා අපි ණය කළමනාකරණය රාජ්‍ය මූල කළමනාකරණය සිද්ධ කරලා තියෙනවා. ඒත් එක්කම
ගරු ඇමතුමා තව විනාඩි 2ක් කාලයක් තිබෙනවා. හැබැයි තව කාලය ලබා ගැනීමට හැකියාව තියෙනවා ආණ්ඩු පක්ෂයේ කාලය ඉතුරු ඇති බැවින්.
ඔව් බොහොමත්ම ස්තුතියි ගරු සභාපති තුමියනි. මම විනාඩි කීපයක් පරිපූර්ණ ලබා ගන්නම්. ඊළඟට දැන් මෙවැනි තත්වයකින් මේ ස්ථාවරත්වයේ අත්පත් කරගෙන අපි ඉදිරියට ගමන් කරනකොට මේ තියෙන නිවැරදි නිල සංඛ්‍යා දත්ත හෝ ප්‍රතිපත්ති පිළිබඳ වාද විවාද කරනවා වෙනුවට අර මම කල්ු සඳහන් කරා වගේ ගොඩාක් වැරදි ලේඛන තොරතුරු ඉදිරිපත් කරනවා සමාජයේ. මොකද ඒ පිළිබඳව නීත්‍යානුකූල එච්චර බැඳීමකුත් නැහැ, සදාචාරය පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. ඒ කිව්ව හැම කාරණාවම බොරු බවට පත් වෙනවා. එතකොට අලුතෙන් තව බොරුවක් එනවා. දැන් මේ අලුත්ම බොරුව තමයි හොඳට බලන්න මේ බොරු සතියයි දවස්යි දෙකයි තියෙන්නේ. අලුත්ම තත්ත්වය තමයි දැන් අපි මම කිව්වනේ ආණ්ඩුව විදියට අපි බැඳී තමයි මේ තොරතුරු ලබා දෙන්න. 2026 පළවෙනි කාර්තුවේ අපේ රාජ්‍ය මූල පිළිබඳ වාර්තා එළියට අවිලා තියෙනවා. ඒ වාර්තා විතාම පැහැදිලිව තියෙනවා කොච්චර අපි ආදායමක් එකතු කරගත්තද, ආණ්ඩුවේ ආදායම කොච්චර වියදම් කරාද, කොච්චර ණය ගෙව්වද කියන කාරණා. එතකොට අයවැය හිඟයක් හෝ අතිරික්තයක් සාමාන්‍යයෙන් අපි ප්‍රකාශ කරලා විශ්ලේෂණය කරලා බලන්න සිද්ධ වෙන්නේ අපි වර්ෂයකට ඇස්තමේන්තු කරන ලද අයවැය හිඟයට වඩා වැඩි වෙලාද අඩු වෙලාද කියන එක. එහෙනම් වර්ෂයක තමයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව අයවැය පරතරය දවස ගානේ ගණන් හදන්නේ නැහැ. මොකද සමහර ආදායමක කාලයක එනවා වියදම් කිරීමේ මේ ප්‍රවේගය අඩු වැඩි වෙනවා. ඒ නිසා එක தත්ත්වයක් දෙකක් අරගෙන එහෙම හදන්නේ නැහැ. කෙසේ වෙතත් අපි දැන් කාර්තුවකට ඉදිරිපත් කරලා තියෙන්නේ මේ අයවැය පරතරයක් නෙමෙයි, ආණ්ඩුවේ ආදායම් ටික සහ ආණ්ඩුවේ වියදම්. හැබැයි ඒ தත්ත්ව ටිකත් අරගෙන කවුරු හෝ මේ බොරු தත්ත්ව ටිකක් හදලා කියන ඕන්න ආණ්ඩුවේ පළවෙනි කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 606 කියලා සම්පූර්ණ වැරදි දත්ත ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔහු අය කවුරෝ කිව්ව එක නා හදලා තියෙන කඩුගානේ මූලික අංක ගණිතේවත් හරියට අධ්‍යයනය කරලා නැහැ. මේ දීලා තියෙන තොරතුරු ඇතුලේ කිසිම තැනක අයවැය පරතරයක් ලියලා නැහැ. මේ තොරතුරු භාවිත කරලා ඕනනම් අයවැය පරතරය හදන්න පුළුවන්. මේ තොරතුරු භාවිත කරපුවම ආණ්ඩුවේ ආදායමින් ආණ්ඩුවේ වියදම පොලි අඩු කරාට පස්සේ අයවැය පරතරයේ විතර අතිරික්තයක් තියෙන රුපියල් බිලියන 88.5ක්. ඒ ගණන් හදන්න ඔහු පාවිච්චි කරපු ප්‍රමාණය ඇතුලේ ණය ආපසු ගෙවීම විතර වියදමක් විදිහට වාර්තා කරලා තියෙනවා ඒ 591ක්. ඊට අමතරව ඒ ගණනය කිරීමේදී ද්විගණන දෝෂයක් ඔහු සිද්ධ කරලා තියෙනවා. බැලුවා ප්‍රාග්ධන වියදම් අවස්ථා දෙකකදී ගණන් කරලා තමයි මේ 606 හදාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහේ වැරදි නොමග යවන තොරතුරු ඉදිරිපත් කිරීම ඉතාමත්ම ගැටළු සහගතයි. අපි ඉතාමත්ම කලමනාකරණයෙන් යුක්තව මේ කාරණේ පාලනය කරලා තියෙනවා. කිසිදු ආකාරයකට බයක් සැකක් ඇති කරගතු යුතු වෙන්නේ නැහැ රාජ්‍ය ආණ්ඩුව ණය කලමනාකරණය පිළිබඳ. ඔවුන් උත්සාහ කරේ මොකක්ද මේ කරන්න? මේ බයක් හදන්න උත්සාහ කරා. මොකද ආණ්ඩුවේ මුදල් කලමනාකරණය කිරීමේදී එකපසකින් අයවැය කලමනාකරණය කිරීම වැදගත් වගේම අපි දන්නවා රාජ්‍ය කැෂ් ට්‍රෙෂරි මැනේජ්මන්ට් රජයේ මුදල් ප්‍රමාණය කලමනාකරණය කරගන්න ඕනේ. අයවැය පරතරය කියන්නේ වියදම්. ඒ වගේ මුදල් ඒ සඳහා අවශ්‍ය කරන මුදල් අපිට අවශ්‍ය කරනවා. ඊට අමතරව අපේ ණය ගැනීම සඳහා මුදල් අය කරගන්නවා. ඒ නිසා කැෂ් බෆර් එක කියලා කියන්නේ අයවැය පරතරය අයවැය හිඟේ නෙවෙයි. මේ සමාජයට පෙන්වන්න හදනවා අපි මේ වෙනකොට ඉතාමත්ම ශක්තිමත්ව ඕඩි එකෙන් දුවපු රටක් අපි ශක්තිමත්ව ක්‍රමවේදයකට අනුව කැෂ් බෆර් එකක් නැත්නම් ඒ ආරක්ෂක මුදල් ප්‍රමාණය පවත්වාගෙන යමින් තියෙනවා. සමහර අවස්ථාවලදී ඒ ට්‍රිලියනයට වැඩි කරලා තියෙනවා. ඒ අපි ඉදිරිපත් කරන්නේ ඒ අවස්ථානුකූලව. හැම නැතුව හැමදාම මෙන්න මෙච්චරයි කියලා කැෂ් බෆර් එක කියන්නේ නැහැ. ඇයි ඒ? ඒ තොරතුරු අනවශ්‍ය විදිහට වෙළඳපළට යන්න පුළුවන්. අපි 2025 අවසානයේ ගත්තොත් මේ කැෂ් බෆර් එක අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා රුපියල් බිලියන 915 දක්වා වැඩි කරගන්න. ඒක තමයි අඛණ්ඩව ආවේ. ඔවුන් උත්සාහ කරනවා දැන් කැෂ් බෆර් එකක් කියලා කිව්වට එහෙම එකක් නැහැ. මේ දැන් තියෙන හිඟයක් බිලියන 600යි කියලා කිසි දෙයකට බය වෙන්න එපා කියලා මාජනතාවට කියන මේක කිසිදු ආකාරයක කැෂ් බෆර් එකේ ප්‍රශ්නයක් අපි නිසි පරිදි ඒ සුවාරක්ෂක ඒ මුදල් ප්‍රමාණය පරිහරණය කරලා පවත්වාගෙන යමින් ඉන්නවා. ඒ වගේම ඒකරු මන්ත්‍රීතුමා සඳහන් කරා මේ විදේශ විනිමය සම්බන්ධයෙන් කතාව. විදේශ විනිමය කියන එකේදී අපි අනුගමනය කරන්නේ පළමුවෙන්ම මේ ෆ්ලෙක්සිබල් පාවෙන විදේශ විනිමය අනුපාතයක්. පාවෙන විදේශ විනිමය අනුපාතයක් පවත්වාගෙන යෑම අපි වටේ රටකට අදාළ වෙනවා. ඒ නිසා අපි ලෝකයේ තියෙන ප්‍රබලම මා විශාලම ආර්ථිකයේ තියෙන රට නෙමෙයි. ඒ නිසා අපි මේ පාවෙන විනිමය අනුපාතයේ ඇතුලේ වෙළඳපළ යාන්ත්‍රණය හරහා මේ විනිමය කල්මනාකරණය කිරීම වැදගත් වෙනවා. හැබැයි විදේශ විනිමය අනුපාතයේ තීරණය වෙන්නේ ප්‍රායෝගිකව වෙළඳපළේ තියෙන ඉල්ලුම සැපයීම. ඒ ඉල්ලුම ඊටාම වැඩි වුණා මැද පෙරදිග ඇතිවෙච්ච යුද තත්ත්වය නිසා. ඒ වගේම ආනයන ක්‍රමිකයෙන් වැඩි වුණා. සමාජය ඇතුලේ බියක් හැදුවා හෙට ආනයන තහනම් කරනවා කියලා. අපි කිසිදු විදියකට එහෙම ආනයන තහනම් කරන්නේ නැහැ. ඒ නිසා ඒ බය නිසා ආනයන කරන්න වැඩිපුර පෙළඹුණා. අපනයන එන සල්ලි ටිකක් ප්‍රමාද වුණා. ඒ වගේම වෙළඳපළේ විදේශ විනිමය වෙළඳපළේ සැපයුම් කරුවන් චුට්ටක් ප්‍රමාද කළා. මේ වගේම අපි කියන සමප්‍රේක්ෂණ චේතනාව ස්පෙකියුලේෂන් මොටිව් නිසා වෙළඳපළ ඇතුලේ ඉල්ලුම වැඩි වුණා, සැපයුම අඩු වුණා. ඒ නිසා තමයි අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ ප්‍රමාණයකට මේ මුදල් ප්‍රමාණය ගමන් කළේ. මම පුංචි සංඛ්‍යාවක් ඉදිරිපත් කරන්නම්. ඇත්ත වශයෙන්ම ගත්තාම මේ විදේශ විනිමය අනුපාතයේ හැසිරීම පදනම බවට පත් වෙන්නේ අපේ රටේ තියෙන මුදල් තැන්පත් වල තියෙන පොලි අනුපාතයත් අපි කතා කරන මුදල් ලේඛකයේ පොලි අනුපාතයත් අතර. උදාහරණයක් විදිහට ගත්තාම 2024 අග ඩොලරයට සාපේක්ෂව රුපියල් 292.58යි. 2025 අවුරුද්දකින් පස්සේ 309.99යි. ඒ තීරණය වෙලා තියෙන්නේ ඒක පාදන වෙන්නේ ඩොලරයට ගෙවන පොලි අනුපාතයත් රුපියලට ගෙවන පොලි අනුපාතයත්. ඒ වෙනකොට අපි රුපියලට ගෙවන පොලි අනුපාතයේ දල වශයෙන් අපි 10% උපකල්පනයේ තිබුණොත් ඒ ආසන්නයේ තිබුණේ ඩොලරේ 5% කියලා කිව්වොත් ඒ අවුරුද්දක් ගියාට පස්සේ ඩොලරයකට සමාන රුපියල් අගය රුපියල් 321 දක්වා වැඩි වෙනවා. ඒක තමයි අපේක්ෂාව. ස්ථාවර රාජ්‍යයක පවතින එහෙම ඩොලරයක් නම් අපි ආයෝජනය කළේ ඩොලරය 1.05ට වැඩි වෙනවා. ඒ අනුව අවුරුද්ද අවසානයේදී න්‍යායාත්මකව තීරණය විය යුතු අනුපාතය වෙන්නේ 321 බෙදීම 1.05. එය ආසන්න වශයෙන් රුපියල් 307ක් විතර වෙනවා. ඒ අනුව තමයි න්‍යායාත්මකව තියෙන 307ට ආසන්න අගයක් තමයි ප්‍රායෝගිකව 2025 වර්ෂයේදී 309.99 බවට පත් වෙන්නේ. මොකක්ද එකෙන් කියන්නේ? මේ රටේ තිබිච්ච ස්ථාවරත්වය පෙන්වුම් කරන්නේ. මේ කඩාබිඳ වැටෙන්න පුළුවන් මේ වගේ එක්ස්ටර්නල් හදිසි තත්ත්වයකදී. ඒ වගේ මනවශ්‍ය මැදිහත් වීමකදී. එහෙම නොවනවා නම් ආර්ථික ස්ථාවරම නම් සාමාන්‍යයෙන් ගලාගෙන යනවා නම් ඒ විදේශ විනිමය අනුපාතය කාටත් පේනවා මෙන්න මේ ආකාරයට ක්‍රමිකව වැඩි වෙනවා. අපේ රටේ පොලි අනුපාතයේ ඩොලර ඒටඩා වැඩි නිසා අනිවාර්යෙන්ම විදේශ විනිමය අනුපාතේ ක්‍රමිකව වැඩි වෙනවා. ඒ නිසා මේ වැඩි වෙලා තියෙන අනුපාතේ කිසිදු ගැටලුවක් නෙමෙයි. දැන් 2026 වර්ෂය ගත්තත් 26 වර්ෂයේදී අපි ගණන් හදලා බැලුවොත් මේ තියෙන තත්ත්වයේ ඉඳගෙන 2026 අවසාන වෙනකොට අපි රුපියලට සාපේක්ෂව ඩොලරයට සාපේක්ෂව රුපියල් 325ක අගයට යෑම ගැටලුවක් නෙවෙයි. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. හැබැයි සිදුුනේ මොකක්ද? මේ මැද පෙරදිග යුදමය තත්ත්වය රට ඇතුලේ ඇති කරන ලද අනවශ්‍ය සමපේක්ෂණ චේතනාව නිසා තමයි මේ එකවර වැඩි උනේ. ඒ වගේ తాවකාලික විකෘතියන් හදපුවම වෙළඳපළේ වැඩිකල් පවතින්නේ නැහැ. ඒ නැවත යථා තත්ත්වයටපත් වෙනවා. මම යෝජනා කරනවා මාධ්‍යන්තාවර මේ වෙළඳපළේ ඇති කරන ද විකෘතියන්ට අහු වෙන්නට එපා. මේ විදේශ විනිමය අනුපාතය පාලනය වෙමින් නිසි ආකාරයට ආර්ථිකයට එකතු වෙනවා. ඒ වගේම විදේශ විනිමයේ හැසිරීම අපේ ආනයන මිලට සහ විදේශ විනිමයට බලපාන ගමන්ම රටේ සමස්ත ආර්ථිකයේ වැදගත්ම කුළුණු බවට පත් වෙන්නේ රටේ ආදායම කොච්චර ආකාරයට අපි එකතු කරගන්නවද කියන කාරණේ. ඒක කිසිදු ආකාරයකට අඩු වෙලා නැහැ. අඛණ්ඩව ඉදිරියට යමින් තියෙනවා. බාහිර අංශ අපි ශක්තිමත් කරලා තියෙනවා. අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කරලා තියෙනවා. සංචිත ගොඩනැගීමෙන් තියෙනවා. මේ සියලු අර්බුද හමුවේ ආර්ථික ස්ථාවර ඉදිරියට ගමන් කරනවා කියන කාරණේ සඳහන් කරමින් මම යෝජනා කරනවා අපේ මේ පරිපූර්ණ ඇස්තමේන්තුවෙන් වෙන් කරන ලද රුපියල් බිලියන 20 සඳහා ඒ අපේ අනුමැතිය ලබා දෙන්න කියලා බොහොමත්ම ස්තුතියි.
ගරු හර්ෂ ඩිසිල්ලා
මන්ත්‍රී පොඩි යෝජනාවක් ගරු ඇමතිතුමා, මේ සංඛ්‍යා ලේඛන නොයෙකුත් විදියට නොයෙකුත් තැන්වල විශ්ලේෂණය වෙන එක හේතුවක් තමයි අර සෙන්ට්‍රල් බැංක එකේ මාසෙකට සැරයක් පබ්ලික් එකට රිලීස් කරා ඩෙට් රිපේමන්ට්ස්. කොහොමද අපි ණය ගෙවන්නේ, මොනවද ඉන්ස්ට්‍රුමන්ට්ස්, මොනවද ටයිම් ෆ්‍රේම් කියලා ඔබලාගේ අමාත්‍යාංශයට ඒක ගත්තයින් පස්සේ ඒක නැවතිලා තියෙනවා කාලයක් තිස්සේ. මම ඒක එදා ඔබතුමාගේ නියෝජ්‍ය ලේකම්තුමාටත් පෙන්වලා දුන්නා. ඉතින් මං හිතන්නේ අර සෙන්ට්‍රල් බැංක එක කරගෙන ආපු කාර්ය PDM මොකමකින් කරනවා නම් මම හිතන්නේ ජනතාව මිස්ලෙඩ් වෙන එකක් නැහැ මේ වගේ හේතුන් මත. බොහොම ස්තුතියි.
සභාපති බොහොමත්ම ස්තුතියි මන්ත්‍රීතුමනි. දැන් ඔබතුමා කිව්ව කාරණා දැන් මේකේ මහා බැංකුව ඉදිරිපත් කරනකොට ඒගොල්ලන් ණය ගෙවීම මධ්‍යම ආණ්ඩුව ලබාගත්තු බාහිර ණය සහ අපි දේශීය වශයෙන් ලබාගත ඩොලර් ඩිනොමිනේෂන් එකෙන් ගත්තු ඒවා ඉදිරිපත් කරනවා. ඒ නිසා යම් අවස්ථාවලදී පුංචි වෙනස්කම් කීපයක් තියෙනවා. කෙසේ වෙතත් රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රොජෙක්ෂන් එක 2030 වෙනකම්ම ඉදිරිපත් කරලා තියෙනවා මොන ආකාරයටද ගෙවන්නේ කියලා. උදාහරණයක් විදිහට 2026 දී 2504යි 27 දී 2603යි පොලිය සහිතව 2028 දී 3259යි 29 දී 3521යි 2030 දී 3871යි. නමුත් දැන් අපි දැන් මේ වගකීම ඔබ සඳහන් කරනවා වගේ සමස්ත මේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයෙන් විසුණුත් මේ මධ්‍යම ආණ්ඩුවේ ණය වලට අමතරව දැන් අතිරේකව අර ඩොලර් වලින් පියවන දේශීය වශයෙන් ගත්තු ප්‍රමාණයත් එකතු කරමින් එක් දත්තයක් විදිහට ඉදිරියේදී වාර්තා කරන්න අපි සූදානම් වෙනවා. නෑ මන්ත්‍රීතුමනි, මේ තියෙන්නේ අපේ මධ්‍යකාලීන ණය ලබා ගැනීමේ උපාය මාර්ගය අනුව ගන්න ඒවා සහ ගෙවන ඒවා අතර ඒවත් ඇතුළත්ව තමයි මේ තියෙන්නේ.
අවසන් කරමුනේ විවාදයක්.
අපි ඒ සියල්ලත් මේක ඇතුළේ සැලසුම් කරලා තමයි තියෙන්නේ. මොකද දැන් 2030 වෙනකම්ම අපි පුරෝකථනයක් කරනවා. ඔබතුමා කියන කාරණේ මන්ත්‍රීතුමනි ඇත්ත වෙනකොට පුරෝකථනේ පොඩි වෙනස් වීම වෙන්න පුළුවන්. දැනට මේ සංඛ්‍යාව ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ පුරෝකථනය අනුත් ඇතුළත්ව. පුරෝකථනය යන ඇතුළත්ව.
හා හර්ෂරි මන්ත්‍රීතුමා.
අනිවාර්යයෙන්.
මේමයි.
නමුත් අපි අර ණය ලබා ගැනීමේ උපාය මාර්ගය ඇතුළේ තමයි මේ වැඩ කටයුත්ත කරන්නේ.
මේමයි. ඒ ගැන නෙමෙයි ගරු ඇමතුමා මං කියන්නේ. දැන් අත වශයෙන්ම දැන් අද 341 මේක අවප්‍රමාණ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෙළඳ පොලේ
විවාදයකට
නොයා ඉන්නේ. එතකොට දැන් උදාහරණයක් හැටියට ඉස්සර දැන් අපි ඔක්ෂන් එකට ගියාම ISBN නම්බර් එකෙන් ගත්තේ කොච්චරක්ද, උපරිම ලීල්ඩ් එක කීයද, අවම ලීල්ඩ් එක කීයද, වේටඩ් ඇවරේජ් ලීල්ඩ් එක කීයද, ඒවා වෙළඳ පොලට දන්වනවා. ගොඩක් වෙලාවට වෙළඳ පොළ දත්ත පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් මේ ගැටලුව මතුවෙන්නේ නැහැ ඇමතුමා. ඉතින් ඔබතුමාත් පිළිගන්නවා ඇති ඔබතුමාලාගේ රජය විසින් වෙළඳ පොළට නිකුත් කරන දත්ත සීමා කරලා තියෙනවා. එතකොට ඇග්‍රිගේට් කරලා ක්වාටර් එකකට ඉදිරිපත් කරන දත්ත සහ සතියක් පාසා මේ ඩිස්ඇග්‍රිගේට් කරපු ඩේටා අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක මම මේ කියන්නේ ඔබතුමාටවත් වැදගත් වෙයි මම මේ කියන දේ අවශ්‍යම තේරුම් ගත්තොත් බොහොම ස්තුතියි.
තප්‍රතියි. අපි අතිරේක තව තොරතුරු වුණා අපි ඉදිරිපත් කරමු. නමුත් දැනටමත් මේ ඩෙඩ් බුලටින් එක හරහා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය හරහා ඔබ සඳහන් කරපු යීල්ඩ් එක සහ ඒ බැඳුම් කර සහ බිල්පත් වල අතිරේක තොරතුරු තියෙනවා. නමුත් තොරතුරු වල يعني විශ්ලේෂණය කර ගැනීම මූල්‍ය විශ්ලේෂකයන්ට අයිති කාරණයක්. නමුත් ඔබතුමා සඳහන් කරන තව මේ තවත් තොරතුරු ඉදිරිපත් කළ යුතු නම් අපි ඒවා සාකච්ඡා කරලා ඉදිරිපත් කිරීමේ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ යම් ඒකාබද්ධ යාන්ත්‍රණයක් කරා. බොහොමත්ම ස්තුතියි.
අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 75 ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සභාව එකඟද?
ආයිස්.
අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 76 පරිපූරක මුදල ශීර්ෂ 240 වැඩසටහන 2 සභාව එකඟද?
ආයිස්.
ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 75 සහ 76 යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි.